ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාවේ කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන. නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතන්නේ තමුන්නාසේ දන්නවා පාර්ලිමේන්තුවෙන් මම අයින් වෙලා අවුරුදු එකහමාරක කාලයකට පස්සේ නැවත වතාවක් පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව උදා වුණා. මම ඒ කැපකිරීම කරේ අපේ පක්ෂයේ වෙනුනොත්, කොළඹ ජනතාව වෙනුවෙනුත්, ඉදිරි දේශපාලන අභියෝගයක් බාර අරගෙන ඒ අභියෝගය වෙනුවෙන් මං ඉදිරිපත් වුණා. නමුත් අපි දැක්කා ඒ අභියෝගය අපිට ලබා දීපු ආණ්ඩුව ඒ අභියෝගය බාරගත්තේ නැහැ. මැතිවරණය කල් දාලා මැතිවරණයට මුදල් නොදී ඒ අභියෝගයෙන් ආණ්ඩුව පලා ගියේ කියන තමයි අපි දැකපු දේ. ගරු කතානායකතුමනි, අපේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවක් ඇති වුණා. ඒ පුරප්පාඩුවක් ඇති වුණාම නැවත වතාවක් මාව පාර්ලිමේන්තුවට පත් කරපු පක්ෂේ නායකතුමා, මහලේකම්තුමා, එවැගේම අපේ පාර්ලිමේන්තු කණ්ඩායම, කෘත්‍යාධිකාරී මණ්ඩලය, එවැගේම මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් මේ අවස්ථාව ලබා දීම ගැන. ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මම පාර්ලිමේන්තුවෙන් අයින් වුණේ ඊටාම අවංකව ඒ අභියෝගයක් බාර අරගෙන. ඉතින් අවංක චේතනාවෙන් ඒ කැපකිරීම මම කරපු නිසා නැවත වතාවක් සුභාධර්මයා විසින් මට ඒ අවස්ථාව ලබා දීලා තිබෙනවා. අවංක චේතනාවකින් පාර්ලිමේන්තුවට ආපු නැති හින්දා එතුමියට පාර්ලිමේන්තුවෙන් යන්න සිද්ධ වුණා. ඉතින් මං හිතන්නේ අපේ ජීවිතවලට අපි උකහා ගන්න ඕන දේ තමයි අවංකකම හා අභියෝග බාර ගැනීමට ලෑස්ති කියන එක. ඒ අවංකත්වයේ කියන එක අපි සියලු දෙනාටම බලපානවා. අවංකව අපි හැම දෙයක්ම කරා නම් ඒක සාර්ථක වෙනවා. අපි අවංකව කරන්නේ නැති හැම දෙයක්ම අසාර්ථක වෙනවා කියන එක අපි මේ පාර්ලිමේන්තුව තුළ දැකපු සිදුවීම් වල තිබෙනවා. ගරු කතානායකතුමනි, මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපි එදා ජයන ගමගේ පාර්ලිමේන්තුව පත් කරනකොට අපි දැනගෙන හිටියේ නෑ එතුමිය විදේශීය පුරවැසි භාවයේ තියෙන කාන්තාවක් හැටියට. නමුත් ඒක දැනගත්තට පස්සේ අපේ පක්ෂය එතුමියට එරෙහිව තිබුණු අධිකරණයේ තිබුණු ඒ චෝදනාවල් වලට අපේ පක්ෂයේ මහලේකම්වරයාගේ නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මැතිතුමා පෙනී හිටියා. එතුමියා අපිටත් කොලේ වහලා මේ දේ කරයි කියන එක වැරද්දක් කළයි කියන එක අපි ඒ වැරද්ද පක්ෂයේ නිවැරදි කරන්න අපි අධිකරණයට ගිහිල්ලා අපි කරුණු කිව්වා එතුමියා අපිටත් කොලේ වැහුවයි කියලා. නමුත් අපි එහෙම කරනකොට තමුන්නාංශලාගේ ආණ්ඩුව මොකද්ද කළේ? අපිට ආණ්ඩුවට අපිට මතකයි අපි එහෙම පත් කරපු එක්කෙනාව අපි වැරදි කෙනෙක් පත් කරායි කියලා අපි පිළිගත්තම අපි ඒක නිවැරදි කරන්න ගියාම තමුන්නාංශලාගේ ආණ්ඩුව මොකද්ද කළේ? එතුමියව ආරක්ෂා කළා. එතුමිය ආරක්ෂා කළා. මොකටද ආරක්ෂා කළේ? හැමදාම උදේට ඇවිල්ලා සජිත් ප්‍රේමදාස විපක්ෂණක් එතුමාට අපහාස කරන්න, එතුමාට ගහන්න, එතුමාට බනින්න, පාර්ලිමේන්තුවේ කුණහරප කියන්න. ඒ හැම දෙයකටම තමුන්නාංශලයි එතුමිය ආරක්ෂා කළා. ඒකට එතුමිය පාවිච්චි කළා සමගි ජන බලවේගයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරන්න. එතුමිය පාවිච්චි කළා තමුන්නාංශල හැමදාම මේ පාර්ලිමේන්තුවේ එතුමිය උසි උසි කිව්වම එතුමිය ඒ පැත්තේ ඉඳගෙන මේ පැත්තට බුරනවා. සමහර වෙලාවට අපේ මන්ත්‍රීවරුන්ගේ ඇඟට කඩාපැන්න හපා ගන්න. ඒ විදිහට තමයි තමුන්නාංශලා එතුමියව අර වයර් එකක් පිටිපස්සේ අර රූකඩයක් නටවනවා වගේ දයනාගමගේ හිටපු මන්ත්‍රීතුමියව තමුන්නාංශලයි එතුමියව නැටෙව්වා. අන්තිමට මොකද උනේ? අන්තිමට තමුන්නාංශලා අර පිලාත් අත හොදාගත්තා වගේ තමුන්නාංශලා පැත්තකට වුණා. එතුමිය අන්තිමට සියලු දේවල් වල ආසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ 2022 නොවැම්බර් මාසේ අයවැය විවාදය තිබුණා මේ පාර්ලිමේන්තුවේ. අධිකරණ විවාදයේදී මම ලිපියක් සභාගත කළා. ඒ ලිපිය තමයි 2021 12 මාසේ පළවෙනි 15 හිටපු ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි මහත්මයා ලිපියක් ලියනවා ඉඳගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට. මොකද එතුමා කියන්නේ? එතුමියට ඉල්ලලා තිබෙනවා ඉඳගෙන ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක්, එහෙම නැත්නම් රාජ්‍යතාන්ත්‍රික පාස්පෝර්ට් එකක් ඉල්ලලා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඇප්ලිකේෂන් එකක් දානවා. ඒ ඇප්ලිකේෂන් එකට පිළිතුරු වශයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයා එතුමා ලියුමක් දෙනවා සර මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියලා කියනවා මෙතුමිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයේ නොමැති කෙනෙක්. ඒ හින්දා මෙතුමියට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් දෙන්න බෑයි කියලා පළවෙනි වතාවට එතුමා ලියුමක් ලියනවා 2021 12 වෙනි මාසේ 15 වෙනිදා. තමුන්හාංශගේ කතානායකතුමාත් වග කියන්න ඕනේ. මම මේ පාර්ලිමේන්තුවේ මේ ලිපිය සභාගත කළා. ගතා කළා මම කතානායකතුමාගෙන් ඇහුවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා විදේශිකයෙක් ඔබතුමා දන්නවද කියලා. කතානායකතුමා මට කිව්වා හොයලා බලලා කියන්නම් කියලා. කිව්වා අවුරුදු එකමාරක් හොයලා බැලුවේ නැහැ. ගරු සභාපති කතානායකතුමනි එතකොට මේ ලියුම ලියන්නේ පිටපු පාලකවරයා. ඒකට හොඳම වැඩේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපතිතුමා එදා මේ කතාව මම කිව්වම මම මේ පුටුවේ ඉඳන්ම තමයි කිව්වේ. ජනාධිපතිතුමා අර පුටුවට ඇවිල්ලා කිව්වා තමුන්නාන්දරට පක්ෂ දීපු එක්කෙනාට රතු පාස්පෝර්ට් එකක් දුන්නාම මොකද වෙන්නේ කියලා කිව්වා. රටේ ජනාධිපතිතුමා මොකද රතු පාස්පෝර්ට් මොකටද දුන්නේ? රතු පාස්පෝර්ට් දුන්නේ අපිට ගහන්න. රතු පාස්පෝර්ට් දුන්නේ අපිව අපේ පක්ෂයට කුමන්ත්‍රණය කරන්න. නැතුව මේ ඩයනට ආදරේ හින්දා නෙමෙයි. එතකොට ඒව දීලා වරප්‍රසාද දීලා නියෝජ්‍ය රාජ්‍ය කමිටිකම් දීලා ඒ හැම එකක්ම දීලා එතුමිය පාර්ලිමේන්තුවේ තියාගෙන හිටියා. එහෙමනම් තමුන්නාන්සලගේ ආණ්ඩුවත් මේකට වග කියන්න ඕනේ. මොකද මේ පාර්ලිමේන්තුවේ විදේශීය කාන්තාවක් ඉන්නවයි කියන එක හිටපු මාලේකම්තුමා දන්නවා පාර්ලිමේන්තුවේ. එතුමා දන්නවා. මොකද එතුමා තමයි මිතුමියට පාස්පෝර්ට් එක දෙන්න කියලා ඉල්ලීම කරලා තියෙන්නේ. එතකොට ඒ ඉල්ලීමට තමයි පිළිතුරු ලියන්නේ හිටපු පාලකවරයා මෙතුමියට පාස්පෝර්ට් දෙන්න බෑ මෙතුමිය ලංකාවේ පුරවැසිභාවය අරගෙන නැහැයි කියන එක. එතකොට කතානායකතුමා දැනගෙන හිටියද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තමුන්නාන්සල සියලු දෙනාම මෙතුමියව ආරක්ෂා කළා. මෙතුමිය පාවිච්චි කළා. මට නම් හිතෙන්නේ දයනාව තමුන්නාන්සල ඔක්කොමලා අවභාවිතා කරා. ඒ අවභාවිතා කරේ මොකටවත් නෙමෙයි සමගි ජන බලවේගයට ගහන්න. සමගි ජන බලවේගය විනාශ කරන්න. ඒකට තමුන්නාන්සලා ඩයනාව පලියක් හැටියට තියාගෙන හිටියා. ගරු එදා මහේස්ත්‍රාත් නඩුවේ මේ මෙතන ඉන්න අපේ හිටපු ජනාධිපතිතුමා මම ඒකත් එදා පාර්ලිමේන්තුවේ කිව්වා. එදා මහේස්ත්‍රාත් උසාවියේ මෙතුමියර නඩුවක් තියෙනවා. මොකද නඩුව කූටලේකන හදාගත්ත නඩුව. ඒ නඩුව විමර්ශනය කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CI සුගත් අමරසිංහ කියන නිලධාරි මහත්මයා ඒ පිර පරීක්ෂණ යනකොට අන්තිමට මොකද වුනේ? එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා හැටියට හිටියා. මෙතුමියගේ පරීක්ෂණ ගියායි කියලා ඒ නිලධාරියාව ධම්මා කළුතර තිබෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයට මාරු කරලා යවුවා. ගාලා ඒ නඩුව යට ගැහුවා. මන් දන්නේ නැහැ දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඔළුවල නැහැයි කියලා කියනවා. නමුත් ඔබතුමා තමයි දා අගමැති වෙලා හැටි ඉඳලා තියෙන්නේ. ඒ උනාමල එතුමා මාරු කරා. එතුමාව මාරු කරා. ඒ මාරු කරේ මොකටවත් නෙමෙයි ඩයනාගේ ලියකියවිලි හොයලා ඩයනා පිළිබඳ විමර්ශනය කරයි කියලා ඩයනාට විරුද්ධව බී රිපෝට් එකක් අලුත් කඩේ උසාවියේ ෆයිල් කරයි කියලා ඒ නිලධාරියාට යන්න වුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට අපේ රටේ පාලකයෝ අපේ රටේ පාලකයෝ මේ විදිහට තමයි මේ අන්ත දූෂිත මිකන හොර ලේකන හදන ඒ වගේම රටේ පුරවැසිභාවය නැති අයව ආරක්ෂා කරන්න වැඩ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මේ ඉන්න පාලක ජනරාල උසාවිය මොකද්ද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ? ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඩයනඩ පාර්ලිමේන්තුව മന്ത്രി ධූරය අහිමි වෙන්න ප්‍රධාන හේතුව තමයි ආ පුරවැසියෙක් නෙමෙයි කියන එක. දැන් දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා සුමානයක් වෙනවා. අපේ රටේ මේ වර්තමාන පාලකතුමා මේ දැන් ඉන්න ආගමන විගණන පාලකතුමා එයා මොකද්ද කරේ? එයා 2022 9 වෙනි මාසේ 12 වෙනිදා ඩයනට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් එයා ඉෂුව කරනවා. 2021 තොර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ. ඒ කියන්නේ 2022 12 වෙනි මාසේ 9 වෙනි මාසේ 12 වෙනිදා එයාට ඉෂුව කරනවා රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයක්. කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා පුරවැසිභාවයේ නැහැයි කියලා පාලක ජෙනරාල්වරයා ඉෂුව කරනවා මේ එයාට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝර්ට් එකක්. ඊළඟට හිටපු පාලකවරයා කියනවා එයාට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝර්ට් දෙන්න බෑ එයා ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි කියලා. එහෙමනම් අපි අහනවා මේ වර්තමාන පාලකවරයාගෙන් එයා කොහොමද මේක නිකුත් කරේ? එහෙමනම් එයා එක්කෝ ඩයනගේ මුදල් අරගෙන තියෙනවා. එහෙම නැත්නම් දේශපාලන බලපෑමට යටවෙලා ආණ්ඩුවේ තිබෙන බලපෑමට යටවෙලා ඒ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝර්ට් එක ඉෂුව කරා අනීතිව, ඒ කියන්නේ නීති විරෝධීව. හරිනම් දැන් ඉන්න ඔය ඉලුක්පිටි මහත්තයව එයාව දැන් ගෙදර යවන්න ඕනේ. යාව දැන් ඉන්ටරික් කරන්න ඕනේ, ඉන්ටරික් කරලා පරීක්ෂණ යන්න ඕනේ. එයා කොහොමද මේ ලංකාවේ පුරවැසිභාවයේ නැති කෙනෙක්ට එයා කොහොමද රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ඉෂු කරේ කියලා. එහෙමනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා මේකෙදි මේ දඬුවම් ලබා දෙනකොට ඩයනට විතරක් නෙමෙයි ඩයනට උදව් කරපු අයටත් දඬුවම් ලැබෙන්න ඕනේ. අපි එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වෙන්නේ මුකුත් ඉඳවත් නෙමෙයි. ශ්‍රේෂ්ඨාධිකරණ අද ඇවිල්ලා මේ අපේ මේ තිබෙන මේ අතටේ නීති ආධිපත්‍ය කරන්න, මේ රටේ දූෂිත පාලකයෝ වැරදි තීන්දුව ගන්නකොට නීතිය අවභාවිතා කරනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව තිබුණා ඇවිල්ලා ඒවා නිවැරදි කරන්න. ඒ හින්දා අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ සාධාරණත්වයේ පතන්න අපිට ඉතුරු වෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි කියන එකත් අපිට අද කියන්න සිද්ධ වෙලා තිබෙනවා.
මේ ඉන්න මිනිත්තු තුනක කාලයක් තියෙනවා.
මේ ඉන්න දූෂිත පාලකයාගෙන් අපිට ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒකද
හොඳයි.
ඒයින් අපිට මේ අපිට කියන්න වෙනවා මේ ඉන්න දූෂිත පාලකයන්ගෙන් අපිට ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒයින්ද ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟට මම මතක් කරන්න ඕනේ තව දෙයක්. මේ නඩුව යනකොට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ආවා මේ වෙනුවෙන් පෙනී සිටියා නීතිමති දෙපාර්තමේන්තුව. නීතිමති දෙපාර්තමේන්තුව මොකද මේ නඩුව ඇවිල්ලා කිව්වේ? නීතිමති දෙපාර්තමේන්තුව ඇවිල්ලා පෙනී හිටියේ ඩයන වෙනුවෙන්. හේගලෝ ඇවිල්ලා පෙනී හිටියේ ලැජ්ජයි. මේ ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගන්න නීතිමති දෙපාර්තමේන්තුවෙන් ආපු ඒ නීතිඥවරිය පෙනී හිටියේ ඩයන වෙනුවෙන්. මොකද කිව්වේ? ආගමන විකරණ දෙපාර්තමේන්තුව ඇවිල්ලා නීතිමති දෙපාර්තමේන්තුවට කියනවා, දැන් මේ එළියේ ඉන්න ඩයනයි අර පාස්පෝර්ට් එකේ දීපු ඩයනයි එක්කෙනාද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ගරු හිටපු ජනාධිපතිතුමනි හිනා යනවා මේ කතා අහනකොට. මේ රටේ මේ නිලධාරි දේශපාල ඒ කියන්නේ ඒගොල්ලන්ට හොයාගන්න බෑ. ඒ කියන්නේ මේ ඩයනයි අර ඩයනයි එක්කනාද කියලා මේගොල්ලන්ට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි උසාවියට කරුණු වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලඳ බොළඳ තර්ක ගෙනල්ලා අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයේදී විහිළුවට ලක් වුණා නීතිපති දෙපාර්තමේන්තුව. අපේ රටේ වගකීම් ආයතන, ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වෙන ආයතන අන්තිමට ඒවා විශේෂාධිකරණයේදී ඒවා විහිළුකාරයෝ බවට පත් වුණා. ගරු සභාපතිතුමනි, ඒ වගේම තමයි මම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ අපි දන්නවා මේ වෙනකොට මේ රටේ දේශපාලන තීරණාත්මක අපි කාලයකට ඇවිල්ලා තියෙනවා. මේ තීරණාත්මක කාලය තුලදී මේ රටේ ඉදිරි කාලය මැතිවරණයක් පැවැත්වෙන්න තියෙනවා. සජවයට විරුද්ධව කුමන්ත්‍රණයක් තිබෙනවා. ඒ කුමන්ත්‍රණය තමයි සජබය ඊළඟ මැතිවරණයට තරඟ නොකර ඉන්න පුළුවන් විදිහේ ක්‍රමාවලියක් හදන්න පුළුවන්ද කියලා. ඒක තමයි අලුතෙන් එක එක්කෙනා ඇවිල්ලා ලියුම් පෙන්නනවා මාධ්‍ය සාකච්ඡාවලදී. මම කියන්න කැමති අර හංසයා කිරෙන් දියර වෙන් කරගන්නා වගේ සමගි ජන බලවේගය අපි වෙන් කරගෙන ඉවරයි කියන එක අපි ඒ අයට අපි කියන්න කැමති. ඒ වගේම තමයි මම කියන්න කැමති ගරු සභාපතිතුමනි, අපේ ජනාධිපතිතුමාට, ඒ ධනාධිපතිතුමාව දක්ෂයි කියලා කියනවනේ කළමනාකරණ කරන්න. ධනාධිපතිතුමා මාර දක්ෂයි කළමනාකරණය කරන්න කියලා තමුන් ආශිලා කියන්නේ. දැන් අපි දැක්කනේ එයාපෝර්ට් එකේ අර VFS එක කළමනා කරපු විදිය. දැන් ලංකා මොබිටෙල් එක $1 එකට කරන්න පුළුවන් දේ තමුන් ආශිලා VFS එකට දුන්නා $25 කරන්න. කොහොමද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කළමනාකාරීත්වය? හොඳට කරානේ $1 කරන්න පුළුවන් කියලා ලංකාවේ අපේ රටේ ටෙලිකොම් එකේ 51%ක් තියෙන ලංකා මොබිටල් ආයතනයට නොදී අර $25ක් ගන්න අර VFS ආයතනයට දුන්නා වීසා ඉෂූ කරන්න. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කළමනාකාරීත්වය. ගරු සභාපතිතුමනි, අපි කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හොඳ ටීම් එකක් නැහැ. රනිල් වික්‍රමසිංහ තමයි බෝල් කරන්නේත්, එයා තමයි බැට් කරන්නේත්, එයා තමයි විකට් කීප් කරන්නේත්, එයා තමයි බෝලේ අවුලන්නේත්, එයා තමයි අර 12 මෑන් නැතිර වතුර ටික අරන් එන්නේත් ග්‍රවුන්ඩ් එකට. ඒ හින්දා හොඳ ටීම් එකක් නැහැ. ඒ ඉන්න ටීම් එකට රටේ පිළිගැනීමකුත් නැහැ. හරිද? ඒ ඉන්න ටීම් එකට රටේ පිළිගැනීමකුත් නැහැ. ඒකින්ද අපි කියන්න ඕනේ අපි මැච් එක ගහන්න ලෑස්ති වෙලා අපි අවිල්ලා ඉන්නේ. අපි ලෑස්ති මැච් එක ගන්න. අපි මැච් එක ගහන්න අපි අභියෝගේ බාර අරගෙන තමයි එළියට ගියේ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි කියන්න ඕනේ, එතුමා ඇවිල්ලා අම්පයර් නෙමෙයි. අම්පයර්ගේ වැඩේ කරන්න එන්න එපා.
එහෙනම් එතුමා ක්‍රීඩකයෙක් විදිහට ගේම් එක ගහමු අම්පයර් වෙන්න එපා මැච් එකේ අම්පයර්ලා වෙනම ඉන්නවා එහෙනම් අපි ඒ ඉන්න අම්පයර්ලාටත් කියනවා ඉඳගෙන මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න ක්‍රීඩකයන්ට අම්පයර්ලා වෙන්න දෙන්න එපායි කියලා අපි අම්පයර්ලගෙන් ඉල්ලා සිටිනවා මොකද දැන් ක්‍රීඩකයෝ අම්පයර් වෙන්න හදනවා එයා ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් ගහනවා එයා පරදිනවා කියලා දැනගනකොට එයා අම්පයර් වෙනවා එහෙනම් හේ වැඩේ කරන්න බෑ මොකද අපි යාට මතක් කරනවා මේ මැච් එක ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා ඒ ඉඳා ක්‍රීඩකයෝ අම්පයර්ලා වෙන්න ගියාම ප්‍රේක්ෂකයෝ ග්‍රවුන්ඩ් එකට එන්න පුළුවන්. ජනාධිපතිතුමා ප්‍රේක්ෂකයෝ ග්‍රවුන්ඩ් එකට ආවම ඔක්කොම ගුටි කන්න වෙනවා. ඒ ඉඳා කලින් වගේ. ඒ ඉඳා ප්‍රේක්ෂකයෝ ග්‍රවුන්ඩ් එකට එන්න නොදී ක්‍රීඩකයෝ ක්‍රීඩකයේ විදිහට සෙල්ලම් කරන්න ඕනේ අම්පයර්ලා දෙයි හරියට තීන්දුව. ඒ ඉඳා ජනාධිපතිතුමාට අපි කියන්න කැමතියි ඔබතුමා අම්පයර්ගේ වැඩේ නම් කරන්න එන්න එපා. ඔබතුමා අම්පයර්ගේ වැඩේ කරන්න ආවොත් එීම මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ කුපිත වෙන්න පුළුවන්. ඒ කුපිත වෙලා ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් එකට කඩාගෙන ඉන්න පුළුවන්. එහෙම ගලා ග්‍රවුන්ඩ් එකට කඩාගෙන එන අවදානමක් අපි දැක්ක 2022. නැවත ඒ අවදානම ඇති කරන්න හදන්න එපා. ඒ ඉඳන් මැච් එකට අපි ලෑස්ති ඕනම මැච් එකට අපි ලෑස්ති. නමුත් තමුන්නාන්සලා මැච් එක ගහන්න ඉන්නේ නැහැ. එක මැච් එකකට ගහන්න මම එළියට ගියා. නමුත් තමුන්නාන්සලා ඔක්කොම ග්‍රවුන්ඩ් එක ඔක්කොම හදලා තිබුණා. තමුන්නාන්සලාගේ ටීම් එක ග්‍රවුන්ඩ් එකට බැස්සේ නැහැ. අන්තිමට මම එතන බලන් හිටියේ ඉඳලා අන්තිමට බැරිම තැන මම ආ හිටපු තැනට ආවා. ඔව්. හරි. ඒ හින්දා අපි තමුන්නාන්සලාට ඉල්ලන්න ඉඳගෙන මතක තියාගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට මම අවසාන වශයෙන් එකක් කියනවා. ඒ කියන කතාව තමයි වෙන මොකවත් නෙමෙයි. අපි දන්නවා හැමතිස්සම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැමතිස්සෙම කතා කරන්නේ අර හුණු වටේ කතාව ගැන කියනවා. එතුමා කියනවා අර වැල් පාලමෙන් එකඩ වෙච්ච එක ගැන තමයි එතුමා හැමතිස්සෙම කියන්නේ. ඒ හින්දා මම එතුමාට කියනවා හුණුවට කතාවේ තියෙන අවසාන කියමන. ඒ අවසාන කියමන තමයි දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුයි කියලා හුණුවට කතාවේ තියෙනවා. ඒ හින්දා මතක තියාගන්න ඒක අයිති වෙන්න අනිවාර්යෙන්ම වෙන කාටවත් නෙමෙයි ඊළඟ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි සමගි ජන බලවේගයටයි තමයි මේ රටේ පාලන බලය හිමි වෙන්නේ කියන එක මතක් කරමින් බගේ වචන ස්වල්ප අවසන් කරනවා සියලු දෙනාටම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු බන්දුල ගුණාන්තර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 30ක කාලයක් තියෙනවා.
ගරු මුර නියෝජ්‍ය කතානායකතුමනි අපේ කාලයක් මගේ පුරාණ ශිෂ්‍ය මුජිබන් රාහවන් මැතිතුමා මේ ගරු සභාවේ නොසිට අද දින නැවත වරක් හඬන් නැගින්ට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. නමුත් මේ රට ඉදිරි කාල පරිච්ඡේදයේ තුලදී තිබෙන ඉතාම නරක ආර්ථිකමය මූල්‍ය තත්ත්වය තුළ මේ ගරු සභාවේ එක විනාඩියක්වත් විවිධ අපහසු උපහාස අවලාදවලට වඩා රටේ පවතින යථාර්ථය පිළිබඳවත් ඇතිවිය හැකි අනාගත තත්ත්වය පිළිබඳවත් ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් බවට පත්කරගන්නට පුළුවන් නම් ඒ රටේ අනාගතය සඳහාත් අතිශයින් වැදගත් වෙනවා කියලා අපි කල්පනා කරනවා. ගරු කතානායකතුමනි මේ දැවැන්ත අර්බූදයේ ඇති වුණේ කවුරු කොයි විදියට තම තම නැනපමණින් අදහස් ප්‍රකාශ කළත් අපේ රටට දීර්ඝ කාලයක් තිස්සේ ඔරොත්තු නොදෙන ප්‍රධාන පරතරයන් දෙකක් නිසා තමයි රට කඩා වැටිලා බංකොලොත් භාවයට පත් වුණේ. පළවෙනි එක රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය. 1988 සිට අවුරුදු 35 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වුණත් ප්‍රේමදාස ජනාධිපතිතුමා වුණත් ඩිංගිරි බණ්ඩ විජේතුංග ජනාධිපතිතුමා වුණත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය වුණත් මේ සෑම ආණ්ඩු කාලයකම ආණ්ඩු කරනු ලැබුවේ එදිනෙදා ඒ රජය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් නැතුව. ඒක තමයි ජංගම ගිණුමේ හිඟය කියන්නේ. එදිනෙදා ආණ්ඩුව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරනවා කවුරු ආණ්ඩුව ගත්තත් මාසේ අන්තිමට රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවන්න ඕනේ. විශ්‍රාමගත්ත ජේෂ්ඨ පුරවැසියාට විශ්‍රාම වැටුප් ගෙවන්න ඕන. සමෘද්ධි ඇතුළු අනිකුත් සානාධාර ටික ලබා දෙන්න ඕනේ. ගත්ත ණය වලට පොලී ගෙවන්න ඕන. මේ ටික තමයි පුනරාවර්තන වියදම. මේ වියදම දරන්න බැරි තරම් තත්ත්වයේ හැමදාම මෝර මෝර ඇවිල්ලා තියෙනවා. ගිය අවුරුද්දේ 2023 අවුරුද්දේදී ලංකා ආණ්ඩුවේ සියලුම ආදායම්, බදු ආදායම්, ලාභ ලාභාංශ පොලී කුලී වැනි සියලුම ආදායම් ට්‍රිලියන 3යි බිලියන 10ව 3යි. පුනරාවර්තන වියදම විතරක් ආණ්ඩුව පවත්වාගෙන යන්න අවශ්‍යයි බිලියන ට්‍රිලියන 4.6ක්. එතකොට ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා බදි ට්‍රිලියන 1.6ක්. ඉතින් මේ වේදිකාවල විවිධ දේ තර්ක කරන රූපවාහිනියේ රණ්ඩු වෙන අය මේක ගැන තමයි රණ්ඩු වෙන්න ඕනේ. තකෝ අවුරුද්දේ සියලුම ආකාරවල වැඩබදු පනවල බදු පීඩනයක් ඇති කරලා සියලුම දෙනා බද්දට යටත් කළා හොයාගන්න පුළුවන් ට්‍රිලියන 3යි. ඒ දවසේ වියදම් ටික දරලා ඒ අවුරුද්දේ ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕනේ 4.6ක්. 1.6ක් ආණ්ඩුව පවත්වාගෙන යන්නත් නැහැ. මම මේක තව සරල කරලා කිව්වොත් එක දවසකට ලංකාවේ ආණ්ඩුවේ ආදායම කෝටි 847යි. දවසක ලංකාවේ ආණ්ඩුවේ වියදම කෝටි 1467යි. දවසකට. දවසකට මදි කෝටි 625. හැම දවසකටම. දවසකට ලංකාවට ලැබෙන්නේ ආණ්ඩුව කාගේ තිබුණා. කාටවත් සුරබිදනක් නැහැ. ප්‍රාතිහාරයක් පාන්න බෑ. ඒක නිසා කාටවත් ලැබෙන්නේ මේ ආදායම මේ හිඟියේ මේ විදිහට තියෙනවා. අවුරුදු 35ක් තිස්සේ. දැන් ගිය අවුරුද්දේ වෙලා තියෙන්නේ 2023 දවසකට හම්බු වෙලා තියෙනවා 847ක්. දවසකට වියදම් වෙලා තියෙනවා 1467ක්. දවසකට කෝටි 625ක් මදි. ඉතින් දිනපතාම කෝටි 625 මදි. ඉතින් ඒ අතර කියනවා විවිධ කතන්දර පාලම් කඩා වැටෙනවා. පාරවල් නතර වෙලා තියෙනවා. බෝකු කටවල් මෙයා වෙනවා. නාය යනවා. මේ සඳහා රජයට පේන්නේ නැද්ද? රජයට ඇස් නැද්ද? කන්නුද? බලන්න මේක කරන්න කියලා. කොහෙන්ද කරන්නේ? ඉස්සර ආණ්ඩුව වලට කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ ආණ්ඩුවට මේ තියෙන සල්ලි මදි නම් පරිපූර්ණ ඇස්තමේන්තුවක් මේ පාර්ලිමේන්තුවට ගෙනහල්ලා ශ්‍රී ලංකා මහ බැංකුවට කියලා සල්ලි අට්ටු ගහලා දානවා. දැන් ඒක කරන්න බෑ. 2023 අංක 16 කියලා මේ පාර්ලිමේන්තුව පනත සම්මත කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පනත මොනවා වෙලා පාලං ඔක්කොම ටික කඩාට වැටෙනවා. 7/5ක්වත් අච්චු ගහන්න බෑ. අච්චු ගහන එක තහනම්. එතකොට මෙච්චර කල් අවුරුදු 35-30ෙම සල්ලි අච්චු ගැහුවට මෙතනින් එහාට එන කිසි ආණ්ඩුවකට සල්ලි අච්චු ගහන්න බෑ. මේ ආණ්ඩුවටත් එක්ක සම්මත කරන්න බෑ. අපිට පරිපූර්ණ ඇස්තමේන්තුව සම්මත කළා සල්ලි අරන් දෙන්න කියලා මහ බැංකුවට කිව්වට මහ බැංකුවට සල්ලි ගහන එක තහනම්. අච්චු ගහන එක. එහෙම වුණොත් එතර ජාත්‍යන්තර බැංකු ක්‍රමයට මහ බැංකුව සම්බන්ධ වෙලා තියෙන නිසා IMF එක ඇතුළු අනිත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ තුල සමස්ත මූල්‍ය ක්‍රමයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය මූල්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න බෑ කියන චෝදනාව එතනට එනවා. ඒක නිසා අපිට තිරසරභාවය ඇති කිරීම සඳහා තමයි මේ යෝජනාව දාලා තියෙන්නේ. ඊට පස්සේ තිබුණ ක්‍රමය තමයි අපිට කවදාක්වත් මේ ජංගම ගිණුම හිංගියේ පියෝගන්ට බැරි නිසා හැමදාම ආණ්ඩු කරේ මේ සියලුම සංවර්ධන වියදම් සඳහා අවශ්‍ය මුදල් දේශීය විදේශීය වශයෙන් ණයට ගත්තේ. ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, වෙනත් රටවලින් ණය ආධාර ලැබුණා. මහවැලිගඟ උතුරට හැරෙව්වෙත් ණයට. ගින්ගා ගින්නි පිටිය මේ හැම එකක්ම ණය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මෑතකදී උමා ඔය ව්‍යාපෘතිය ඉරානයේ වෙන රටවල් වලට ණය නොදෙන එකේ විශේෂ මිත්‍ර සම්බන්ධතා යටතේ තමයි ඒ ණය මුදල් ලැබුණේ. ඒ නිසා මේ රට ඇතුලේ හදලා තියෙන හැම පාරක්ම පාලමක්ම ඇලිකට් එකක් වේල්ලක් රේල් පීල්ලක් දුම්රි එන්ජින් එකක් එහෙම නැත්නම් මෝටර් වාහනයක් මේ සියල්ල රජයට අරන් තියෙනවනේ. ඒ අරන් තියෙන ණයට සියලුම ප්‍රාග්ධන වියදම් ණයට තමයි අරන් තියෙන්නේ. ඒ ණය තමයි අපිට ගෙවන්න බැරුව හිර වෙලා තියෙන්නේ. ඒ ණය ගෙවනකම් කිසිම ආයතනයක් ණය දෙන්නේ නැහැ. දැන් අපි ලෝක බැංකුව සමඟ සාකච්ඡා කළා, ආසියානු සංවර්ධන බැංකුව සමඟ මේ පාරවල් වල තියෙන ප්‍රශ්න. කඩා වැටෙන්න ආසන්න කඩා වැටිච්ච ඒවා පින්තූර දානවා, මේ පත්‍රේ කඩා වැටෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒක හොඳයි. හැබැයි අපි සියලු දෙනා දැනගන්න ඕනේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර නොගත්තොත් එකම පාලමක්වත් කොච්චර කඩා වැටුණක්වත් අපිට හදන්න මුදල් නැහැ. ඒකට විදේශ ණය ආධාර එන්න ඕනේ. විදේශ ණය ආධාර එනකන් ගෙනියන්න හදාගෙන තියෙන වැඩපිළිවෙල තමයි දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩපිළිවෙල යටතේ අපි ගිවිසුමකට අත්සන් කළා තියෙනවා. ඒ ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒ ගිවිසුම අනුව 2025 දී අපිට මුදල් හිඟයක් ඇති වෙනවා. ජාත්‍යන්තර මුදල් හිඟයක් ලබන අවුරුද්දේ තව මාස කීපකින් ඇමරිකානු ඩොලර් මිලියන 5018ක්. ඒ 5018න් IMF එක එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි කියලා විස්තීර්ණ ණය පහසුකම යටතේ අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා ලබන අවුරුද්දේ 663ක්. 2025 බජට් එක හදනකොට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 700ක්. වර්ල් බැංක් එක දෙන්න පොරොන්දු වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 400ක්. ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් එක ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වෙලා තියෙනවා 300ක්. අපිට ණය සහනයක් ලැබෙයි කියලා හිතනවා ඇමරිකානු ඩොලර් මිලියන 3655ක්. මේ විදිහට ගිවිසුමකට අත්සන් කළා තියෙනවා. ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් මේ ගිවිසුමට අනුව තමයි සල්ලි ලැබෙන්නේ. මේ IMF එකේ 663 ලැබුණ නැත්තම්, අයවැය හදන්න 700 ලැබුණ නැත්තම්, 400 වර්ල් බැංක් එකෙන් ලැබෙන්නේ නැත්තම්, මේ ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් එක 300 ලැබෙන්නේ නැත්තම්, ණය සහනය 3655 ලැබෙන්නේ නැත්තම්, එතකොට අපිට එල්සී අරින්න බෑ. කවුද අපි එල්සී එක පිළිගන්නේ? ලෝකයේ දහස් ගණන් රටවල් වල ඉන්න ව්‍යාපාරික ආයතන මේ ලංකාවේ මේ එක ආයතනයක්වත් සල්ලි දෙන්නේ නැහැ කියලා දැනගත්තාම අපිට තෙල් දෙනවද? අපිට බෙහෙත් දෙනවද? අපිට ගෑස් දෙනවද? අපිට අලලුණු මිරිස් පරිප්පු දෙනවද? එතකොට අර එදා මීට අවුරුදු 2කට ඉස්සෙල්ලා මේ අරගලකරුවන්නා ප්‍රචණ්ඩකරුවන් විසින් ගිනිතියා මරලා මන්ත්‍රීලා ඉවර කරලා අතුගෝරල මන්ත්‍රීතුමා පාරේ තලලා මරලා මේ රටේ මහජනතාවගේ මහජන නියෝජිතයන්ගේ ඡන්දෙන් පස්සෙ නිරාවුද අවිහිංසක මිනිස්සු 800 ගේ 1000 ගේ ගෙවල් ගිනිබත් කරලා දේපොළ සුන්නත් දූවිලි කරපු අයට ඒ තත්ත්වයට වඩා අන්තිම නරක දරුණු අගාධ තත්ත්වයක් තමයි බොරු කියලා මිනිස්සුන්ට මේ ඇත්ත කියන්න ඇතුව ආණ්ඩු ගත්තොත් වෙන්නේ. ඒක නිසා කරුණාකරලා මිනිස්සුන්ට කියන්න 2025 අවුරුද්දේදී ආණ්ඩුවක් ගත්තොත් ආණ්ඩුව ගන්න කෙනාට 2025 අවුරුද්දේදී ගණන් හදලා තියෙන විදිහට ලෝකේ 5018ක් ඇමරිකාන් ඩොලර් මිලියන හිඟයි. ඒකෙන් 663ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා IMF එක. 800ක් දෙනවා බජට් එක හදන්න. 2025 හාරසීයක් දෙනවා වර්ල්ඩ් බැංක් එක, තුන්සීයක් දෙනවා ඒෂියන් ඩිවලප්මන්ට් බැංක් එක, 3655ක් ලෝකයේ අනිත් අය ණය වලින් අපිට සාහනෙ දෙන්න ඕනේ. මේක එතකොට ඉවර වෙනවද 2025? නෑ. 2027 විස්තීර්ණ ණය ඉවරනකොට මෙහෙමයි තියෙන්නේ. එතකොට මේ හිංගේ තියෙනවා 3911. ඒකෙන් 329ක් IMF එක දෙනවා විස්තීර්ණ ණය යටතේ. ඊට පස්සේ දෙනවා IMF එකේ ඒ අවුරුද්දේ 2027 බජට් එක හදන්න දෙනවා 600. 2000 වර්ල්ඩ් බැංක් එක දෙනවා 300ක්, ඒෂියන් ඩිවලප්මන්ට් බැංක් 300ක් දෙනවා. ණය සහනයක් ලැබෙනවා 1482ක්. තව අපිට මදි වෙනවා 2027 දී ඇමරිකාන් ඩොලර් බිලියන 1.5ක්. එතකොට අපිට යන්න දෙනවා සංවර්ධන බැඳුම් කරයන්ෙක උත් කරන්න වර්ල්ඩ් මාකට් එකට 1.5ක්. එතකොට අපේ සංචිත වැඩි වෙලා තියෙන ඕනේ ඇමරිකාන් ඩොලර් බිලියන 14ට. නැත්නම් අපිට සංවර්ධන බැඳුම් කරේ නිකුත් කළාට කවුරුවත් ගන්නෙ නැහැ. ඒ දවස්වල රට හොඳට තියෙන කාලේ මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන බැඳුම් කර නිකුත් කරනකොට නිකුත් කරන්න කලින් ගත්තා. මොකද ඒ කාලේ මුළු කාලෙටම යුද්ධෙකුත් නිම කරලා සංවර්ධන බැඳුම් කරවලින් අරන් තියෙන ඇමරිකාන් ඩොලර් බිලියන 6.5යි. යාපාලන ආණ්ඩුව යටතේ අවුරුදු 5ට ආරම්භ තියෙනවා සංවර්ධන බැඳුම් කරවලින් බිලියන 12ට වඩා වැඩිය. ඒක ගෙවන්න තියෙනවා 2029 වෙනකම්. ඒ ටික තමයි ගෙවන එකේ මහා ණය ගොඩෙන් තුනෙන් එකක් ඒ අවුරුදු 5ට ආරම්භ තියෙන සංවර්ධන බැඳුම් කරවලින් වාණිජ ණය. මේ උගුලේ තමයි අපි හිර වෙලා තියෙන්නේ. මේක ජාතික ගැටලුවක්. එක් එක්කෙනාට ඇඟිලි දික් කරලා බැනගෙන ඇති වැඩක් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. අපි ඉන්න තැන, ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඇවිල්ලා කිව්වේ තුන්වෙනි වාරිකයේ දෙන්නේ නැතුව තාම සාකච්ඡාව යන වෙලාවේ ලංකාවේ ආර්ථිකය තාම ගමන් කරන්නේ පිහිතල අතුරුපු මාවතක. මේකේ පිහිය කකුල වැරදියට තිබ්බොත් කකුල් ඉතුරු වෙන්නේ. අපි ඩයන කෙනෙක් ගැන කතා කරනවා. මේ මාතෘභූමියේ රට වශයෙන් මේ වගේ තැනක ඉන්නකොට මුළු කාලයම අරගෙන ඩයනට බැනගෙන බැනගෙන යන ඕ මොකක් හරි වෙන කවුරු හරි ගෑනු කෙනෙක් ගැන කතා කර කර ඉන්නවා. පාර්ලිමේන්තුව තියෙන්නේ මේ උත්තරීතර ආයතනයේ මුදල් පිළිබඳ පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේක එහෙම නොවෙයිනම් මම දැක්කා මේ දින දවසේදී විපක්ෂ නායකතුමා කියනවා මේ අපි ඇවිල්ලා අලුත් ජනවරමක් ඇවිල්ලා තියෙන්නේ ඒක හන්දා IMF එකත් එක්ක කතා කරලා මේ කිවිසුම වෙනස් කරනවා කියලා. එහෙම ආණ්ඩුවක් ගහපු කිවිසුම අලුත් ආයෙන් ආවා කියලා එහෙම වෙනස් කරන්න පුළුවන්. 2027 දී ඒගොල්ලෝ කියනවා නෑ නෑ ওই ඉලක්කම් නෙමෙයි අපි අර ආණ්ඩුවත් එක්කයි ওই ඉලක්කම් ගහලා තියෙන්නේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. ඒක හන්ද මේ වෙන ඉලක්කම් ටිකක් දෙන්නම් ඕගොල්ලන්ට කියලා අලුත් ඉලක්කම් ටිකක් දෙනවද? ඇයි මෙහෙම කරන්නේ රටකට? අපි පිළිගන්න එපා මේ රටක් වශයෙන් මේවා ලංකා ආණ්ඩුව කියන්නේ ඔබයි අපි සියලු දෙනාම ලංකා ආණ්ඩුව පුරවැසියෝ. මේක ගෙවා ගන්න බැරි වෙච්චාම දැන් අපි කවුරු ආණ්ඩු කළත් මේ කිවිසුන් යටතේ පොරොන්දු තුනකට අපි ඇවිල්ලා තියෙනවා. පොරොන්දු තුන තමයි 2032 වෙන විට රටේ නොපිය වූ මුළු ණය බර දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 95%ට ගේන්නම ඕනේ. 2031 වෙන අනුන්ගේ ණය අපි ගෙවලා අඩු කරගන්න ඕනේ 2032 වෙනකොට 95%ට. අවුරුද්දක දල මූල්‍ය අවශ්‍යතාවයේ ලංකා ආණ්ඩුවේ දලදේශීය නිෂ්පාදනයෙන් 13% ඉක්මවන්නටම බෑ. 3. විදේශ ණය සේවා කරන ගෙවීම් ණය වාරික හා පොලී ගෙවීම් දලදේශීය නිෂ්පාදනයෙන් 4.5% ඉක්මවන්නට බෑ. මේ තුනට දියුරලා ලංකා ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. මේක කරනවා කියලා මේ අපි 2032 වෙනකොට ණය දරණීය තත්වයට පත් වෙන්න 95%ට අඩු කරගන්නවායි අපේ වාර්ෂික මූල්‍ය අවශ්‍යතාවයේ 13% තියාගන්නවායි ඊළඟට මේ GDP වලින් 4.5%ට වඩා ණය වාරිකයි පොලී ගෙවන්නෙ. මේක මත පදනම් කරගෙන තමයි ලෝකේ ලසඩ් සමාගම, ක්ලිපට් හාන්ස්ලා, IMF, පැරිස් සාධාරණ කණ්ඩායම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කතා කරන්නේ. තාම අත්සන් කරලා නැහනේ. එතකොට කතා කරනකොට අනිත් රටවල් ඉන්දියාව එකඟ වෙලා තියෙනවා, ජපානය එකඟ වෙලා තියෙනවා, පැරිස් සාධාරණ කණ්ඩායම එකඟ වෙලා තියෙනවා, චීනය එකඟ වෙලා තියෙනවා. එකඟ වෙලා තියෙන්නේ කොහොමද? ගෙවන්න පටන් ගත්තට පස්සේ පළවෙනි අවුරුදු 5-6 තුලදී ගෙවෙන්නේ ගෙවන්න තියෙන මුළු ණය වලින් 37%. 51% ගෙවන්න වෙන්නේ අවුරුදු 6-20 අතර. 12% ගෙවන්න වෙන්නේ අවුරුදු 20කටත් පස්සේ. දැන් අපි ඉන්නේ 2024. 34, 44, 50 අතර වෙනකන් මේක ආණ්ඩු ගියාට මේ එක එක ඒවා කිය කී හිටියට එහෙම කිය කී එක එක අයට උනේව කරන්න බෑ. අපි එතනට හිර වෙලා තින්නේ. ඉතින් අපිට පුළුවන්ද මේ ඔක්කොම ඒවා නැතුව අපේ තේ, රබර්, පොල්, සුළු කෘෂි භෝග අනිත් ඒවා අපනයනය කරන්න? එයාගේ සල්ලි ගෙවන්න නැතුව, ඒ ජාත්‍යන්තර ගණදෙනු කරන්න නැතුව? දැන් අපිට පුළුවන්ද ඉරානයේ තෙල් ලාභයට තියනවා කියලා තෙල් ගේන්න? බෑ. ආර්ථික සම්බාධකයක් පැනෙව්වොත්, දැන් GSP ප්ලස් සාහන නැති වුණොත් ඒවට කවුද වගේ කියන්නේ? මේවා මේ සුරංගනා ලෝකවල වගේ ඉඳලා රටවල් ආණ්ඩු කරන්න පුළුවන්ද? මෙහෙම තත්ත්වයක් නිදාසින් පස්සේ කවදාක්වත් තිබිලා නැහැ. ඒක ඇත්ත. මේ ඉස්සෙල්ලා කවදාක්වත් නිදාසින් පස්සේ පහුගිය අවුරුදු 74 තුන මෙහෙම තත්ත්වයක් වෙලා නැහැ. මෙහෙම තත්ත්වේ හැම ආණ්ඩුවම කෙසේ හෝ ගත්ත ණය වාරික ගෙව්වා. දැන් අපි අවුරුදු 2-7ක්වත් ගෙවලා නැහැ. ඒ සල්ලි කාගේද? ඒ රටවල් වල ඇමරිකාවේ, එංගලන්තේ, ප්‍රංශේ, මේ රටවල් වල ඉන්න විශ්‍රාමිකයෝ තමන්ගේ විශ්‍රාම වැටුප ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි වලට බාර දෙනවා. වඩා වාසිදායක තැන්වල මේ සල්ලි ටික දාලි වෙරලා අපිට ආදායමක් ගේන්න කියලා. එතකොට ඒ අය සබරින් බොන්ඩ්ස් ලංකාව වගේ වෙන රටවල් නිකුත් කරනකොට ඒවා වඩා වාසි නම් ඒවැය දානවා. දාපුවම නිකන් ඉන්නවද ඒ අය? දැන් අපි ගෝල්ඩන් කී හරි වෙන කොහේ හරි සල්ලි දාලි වෙලා සල්ලි නැති වෙච්චාම මේ මිනිසුන්ගේ ගෙවල් වටලනවා. කණ්ඩායම් එකතු වෙනවා. සල්ලි වලට මරලා තෝනේ තියෙනවා. දැන් ලංකාවේ පුරවැසියෝ ඉන්නවා. සල්ලි දෙන්න නැත්නම් අපි බඩු ටික යවුවාම ඒ බඩු ටිකේ සල්ලි ටික එවන්නේ නැතු වෙන්නේ. එතකොට මොකද්ද කරන්නේ ආණ්ඩු වශයෙන්? මේක හන්ද තමයි ජාත්‍යන්තර සහයෝගීතාවය එකඟතාවයෙන් තොරව මේ අර්බුදයෙන් අපිට ගොඩේට බෑ. ඒක පුද්ගලයන්ගේ දේශපාලන ප්‍රතිපත්තියෝ පුද්ගල ප්‍රතිරූප මත මේ වගේ අර්බුදයකින් විසඳෙන්න බෑ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අර්බුදය බරපතලම එකක් වෙන නිසා අපේ දැනුම් මට්ටම් හා අපේ මොළේ ප්‍රමාණයට මේක විසඳගන්න තේරෙන්නේ නැති නිසා මේවැනි තත්වයකින් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් ඕන කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා ලෝකයේ EOI එකක් හැදෙව්වා. ඒ අවස්ථාවේ මේ වගේ කරලා ලෝකයේ මේ වගේ බංකොලොත් විතර රටවල් තියෙනවා ගොඩක්. ඒ රටවල් වල ඒක කරලා පළපුරුද්ද තියෙන විශේෂඥතාවයේ තියෙන කම්පැනි 28ක් ආවස. ඒ 28න් 20ක් ක්වොලිෆයි වුණා. මේක කරන්න පුළුවන් කියලා. එතකොට 20න් කවුද තෝරන්නේ කියන එකට කැබිනට් මණ්ඩලේ, මම කැබිනට් මණ්ඩලේ හිටපු සමාජිකේ සබ් කමිටියක් දැම්මා. සබ් කමිටිය හිටියේ මේ නීතිය පිළිබඳ මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය GL පීරිස්. GL පීරිස් මැතිතුමා තමයි මේ එක එක කම්පැනි වලට ලකුණු දීලා ප්‍රංශයේ ලසාඩ් එකට දෙන්න කියලා ඒ දෙන සභාවකට ගෙවන සල්ලි ගන්න කැබිනට් මණ්ඩලය අනුමත කළේ. එතකොට නඩු පවරන්න පටන් ගත්තා ලංකාව සල්ලි නොගෙවන එකට. ඇමරිකාවේ හැමිල්ටන් උසාවියේ නඩු පැවරුවාම නඩු වලට එම් පෙනීන් අපිට ඒ හා සම්බන්ධිත විශේෂඥතාවය නැති නිසා ක්ලිපට් චාන්ස් සමාගම පත් කරගත්තා. ඒ තමයි ලංකා ආණ්ඩුව වෙනුවෙන් මේ ගැනදිරු කරන්නේ පෙනීන්. එතකොට ඒ
කිරියලවන්තෝ
ඔබතුමා නිවේදනයක් නිකුත් කරලා තිබ්බයි ඒ පුවත්පත්වල. ඔබතුමා නම් කියලා තිබ්බා ඔබතුමාගේ ආණ්ඩු කාලය ඔබතුමා කොහොම හරි ණය ගෙවුවා කියලා.
කරුමන්තෝ තුමාගේ කතාව
අවසන් කරනවා. එතුවා වැදගත් ප්‍රකාශයක් කරලා තිබේ. ඔබතුමාගේ ඔබ පිග්ඩෝල් ඩිස්ටර්බ් ඔබතුමා කියලා තිබ්බා. ඔබතුමාගේ ආණ්ඩු කාලෙද්ද
රීති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔබතුමාට වෙන ප්‍රශ්න
ඔබතුමාගේ ආණ්ඩු කාලෙ දීපල
ඔබතුමාට අවස්ථාව බන්දුල ගුණත්
කරුණා කළා. මම මේ වැදගත් කතාවක් කර කර ඉන්නේ. මේ
ඔබතුමා කතා කරන්නේ
දැගේ එතුමා ඉන්න එතුමා කිව්වා කියලා මේක මගේ වෙලාව. කරුණා කළා ඔබතුමා වැදගත් මහත්යෙක් විදියට වාඩි වෙන්න. මම මේ වැදගත් කතාවක් කර කර ආවේ ඒකට ඇවිල්ලා පිස්සු කෙලියා. මේ හැමදාම කතාව මිස මේ බොරුවනේ හැමදාම ඕගොල්ලෝ කරන්නේ. මේ ගරු
ගා එතුමාගේ කතාව අවසන් වෙනකන් ඉන්න රීති ප්‍රශ්නයක් නෙවෙයි ඔබතුමා ඇහුවේ.
මේ ලක්ෂ්මන් ගිරියල් ඇමෙතුමා හැමදාම කියන්න ඕනේ මේ කතාව නැත්තම් හැමදාම රටට පටපල් බොරු කියන්නේ. රට ගිනියරන් රටේ මිනිස්සු සම්පූර්ණයෙන් මරණ තත්ත්වයට ගේන්න හදන.
නෑ ඔබතුමා මේ ප්‍රශ්න උදේහාලා උත්තරයක් දුන්නා ගරු ඇමෙතුමා.
අදිට රටක් ආණ්ඩු කරන්න බෑ. මොනවා කියන්නේද එතුමා? එතුමා ඉන්න කාලේ ණය ගෙව්වා. එතුමන්ට රට ණයයි. එතුමා ඉන්න කාලේ බොහොම පරිස්සමෙන් මේක කළේ.
එතුමාගේ කතාව අවසන් වෙන
කාලේ යුද්ධේට සල්ලි
ගත්තා.
යුද්ධ ඉවර වුණාට පස්සේ උතුරු වසන්තයේ නැගෙනහිර උදානේ ණය අරන් ඒ පළාත් හැදුවා. ඒව කරේ නෑ වෙන
කවුරුවත්.
මං අහන්නේ රටක් සල්ලි වලට ගන්න බෑ. අවුරුදු 30ක් මේ රටේ යුද්ධේ තිබිලා එක්කෙනෙකුටවත් කරන්න බැරි වෙච්ච එක. රට කඩන්න නැතුව බෙදන්න නැතුව. ඔව්. ඒක කරන්න කොච්චර ණය ගත්තද? අපි කියනවාද එතුමා ඒක කළේ නෑ
කියලා.
තමුන්නාසර කිව්ව ඕනේ කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන්. ඕනේ කොනෙකුට. දැන් කතා කරනවා. ඕනේ කොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා. ඔය ඒ කතාව වලින් වැඩක් නෑ මේක. කතා කරන්න ඕනේ. දෙන්නපා කතානායකතුමනි මේක මගේ වෙලාව. මේ මෝඩ කතා
කරගෙන ඉන්න පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෑ. ඕඩර් එක නෑ. ඒ වෙලාවට කියන්නේ නැහැ එතුමා කතා කරගෙන
යන්නේ. වෙනස් කළා මෙයාට හඬ කරන්න පුළුවන්ද? සජා
එතුමායි කතාව අවසන් වුණා ඔබතුමා කතා කරා.
ඉතින් දැන් එහෙනම් ක්ලිපර්ට් හන්සෙක් ගිදර යවනවද? ලසඩ් එක යවනවද? දැකිටලා කියන්නේ මේ මේකෙදි රටේ ණය ප්‍රතිව්‍යුහගත කරන එකට විරුද්ධද? විලාප කියනවා නම් මේ කොම්පැනි යවනවා දාපව්. ණය ගෙව්වනේ නේද? කවුද කිව්වේ එතුමා ණය ගෙව්වේ නැහැ කියලා? එතුමා ඒක එතුමාගේ අදහස. එතුමා කියලා තියෙනවා මේ චන්දිවිවරණකම් විකුණන්න එපා කියලා. එතකොට කර්ම විහෙතයක් හදාගන්න ඕනේ. ඔව්
එවතුමා කතා කරන්න.
ඒක ගැන අපි කවුරු කතා කළේ නැහැ. මේ අපි කතා කරේ මේ රට තියෙන තැන මේක දශමයක්වත් වෙනස් කළා යන්න බෑ කියලා. මේක දශමයක්වත් වෙනස් කළොත් අමාරුවේ වැටෙන හැටි ගැන 2025 දී මේ රට ගෙදියන්න බැරි වෙන හැටි ගැන අපි මේ සභාවේදී ඇත්ත රටට කිව්වේ නැත්තම් මේ බොරුව කිව්වොත් ඒක සහ ගහනවා. මේක කරන්න එපා. මේ තියෙන තත්ත්වෙ මේ සල්ලි දුන්නේ නැත්තම් මේ කිවිසුමෙන් පිට ගිහිල්ල බෙල්ල මේ මුදල් ටික හම්බුන් දැත්ත කොහොමද කරන්නේ? හර්ෂ දන්නවා මේ මෙතන අපි ඇග්‍රීමන්ට් එකේ හැටියට කියලා තියෙන්නේ විදේශ මූල්‍ය පරතරය 2025 5018ක් එනවා. ඒක ලබා ගැනීම සඳහා මේ කිවිසුමේ අස්සම් කරලා තියෙන්නේ IMF එක extended fund facility යටතේ 663ක් දෙනවා. 700ක් budgetary support කියලා දෙනවා. 400ක් world bank එක දෙනවා. 300ක් asian development bank දෙනවා. ඊළඟට ණය සහනයක් 3655ක ලැබෙනවා. මේ විදිහටයි මේ 2027 වෙනකම් මේක හදලා තියෙන්නේ කියලා මම කිව්වේ. ඉතින් මේක රටට කියන්නේ නැතුව මේව ලැබුණොත් තමයි මේක කරන්න පුළුවන් කියලා. වෙන වෙන අනම්බනම් කියලා අපිට මේ වෙලාවට සතුටුසක් ගන්න පුළුවන්.
එදා
තමුන්නාසේලා මේ පාර්ලිමේන්තුව ගිනි තියෙන ඇවිල්ලි වෙල ගහනකොට මේවා ගෙවල් ගිනි තියෙනකොට මිනිස්සු මරලා තෝනි දිලි වෙල ගෙවල් ඇතුලේ පිච්චෙනකොට ඒ වෙලාවට කිසි කතාවක් නැහැ. ඒව වෙන්නේ ඇයි? මිනිසුන්ට ඇත්ත කියන්නේ නැතුව මේවා කළාම මිනිස්සු දරු පවුල් පිටින් නැත්තන් නැති වෙනකොට බස් පිටින් ගිල්ලලා දානකොට මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි වෙන තත්ත්වය ඇති වෙනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක් තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රබුද්ධ විදියට මේ පිළිබඳ සාකච්ඡා කරන්න. එහෙම තියෙන එකක මේ මේ වගේ තත්ත්වයකට පාර්ලිමේන්තුව වැටුණාම ඒ රට ගිනිගන්නේ ගහන්න දෙයක් නැහැ. ඉතින්ද බලන්න ආචාර්ය එන්න පෙරලා පිළිකුණු වර්ධනල දොස්තර එස්සේ වික්‍රමසිංහලා මේ රටේ හිටපු ජේආර් ජයවර්ධනල දල්ලි සේනානායකලා කොහොමද පාර්ලිමේන්තුව වල හැසිරලා තියෙන කතා කරලා තියෙන්නේ කියලා. ජාතික ගැටලු පිළිබඳ ජාතික ප්‍රශ්න පිළිබඳ ඒ වගේ අඩුම තරමේ වේදිකාවේ කරන එක කරන්නේ නැතුව මේ පාර්ලිමේන්තුව ඇතුලේ විශේෂ අධාලව යම්කිසි කරුණක් කරනවා නම් අද මුදල්ලා මහන්සයාසේ මුදල් විෂය පිළිබඳ මේ රංජි සියඹලා පිටි ඇමතිතුමා පැහැදිලි කරේ. ඒක ගැන දේශපාලන වශයෙන් හිතනවා නම් එහෙම රටකට අනාගතයක් ඇති වෙන්නේ. ඒක නිසා තමයි එක තැනකට ගිහිල්ලා කියනවා මේ මිලියනයක මේ මොකක් හරි උපකරණයක් දීලා මේ අපි කරන හැටි බලාගන්න කියලා මිලියන 200ක් විතර දීලා. අපි එහෙම කියනවාද අපි ලංකා පුරා මහින්දෝදේ විද්‍යාගාර 1000ක් හදලා එක පාසලකට මේ කම්පියුටර් ලැබ් එකට විතරක් කම්පියුටර් 40ක් ලැන්ග්වේජ් ලැබ් එකට කම්පියුටර් 20ක් අනිත් එකට කම්පියුටර් 62ක් එකකට දීලා ලංකා පුරාම 1000ක් හැදුවාම එහෙම කිව්වද මේ මිලියන එකක් දීලා ඉවරලා කියනවා මේක ලක්ෂයකුයි මේකක් දීලා කියනවා මේ මෙහෙම ආදර්ශෙන් රටක් හදන්න පුළුවන් කියලා. මේ වගේ ඒවා අපි කතාවත් කරන්නේ නැත්තේ මොකද ඒක නෙමෙයි කතා කරන්න තියෙන්නේ. ඊට වඩා ලොකු එකක් එපෑ මේ පාර්ලිමේන්තුවක් ඇතුලේ කතා කරන්න. අරක දේශපාලනයේදී එතන ළමයි කට්ටිය කරගෙන මොන්ටිසෝරි කතාවක් කළා මොකක් හරි කළා යට හැකි. මේ පාර්ලිමේන්තුවක් ඇතුලේ මේ තියෙන තත්ත්වේ රටට කියන්න ඕනේ. දැන් මේ සඳහා අපි කැමැති වුණත් අකමැති වුණත් මේ ටික කරනවා කියලා මේ ගරු සභාවේ පනතක් ගෙනහල්ලා සම්මත කර ගැනීමෙන් තොරව රටට හිතක් ඇති වෙන්නේ නැහැ කියන එක පිළිබඳ සඳහන් කරමින් මගේ වචන කීපය අවසන් කරනවා. කරුණාකරලා ඔය ඉන්න තම තම නැනපබනින් මේක හිතන්නේ නැතුව මේක ශාස්ත්‍රයක් මේක සල්ලි කොලේ අච්චු ගහන එක න්‍යායක්. ඒක නිසා ඒට ගරු කරලා ඒ අනුව අර මේ වර්ෂයේ ඉදිරිපත් වෙලා තියෙන වාර්ෂික වාර්තාව පිළිබඳවත් අඩු ගානේ දවස් තුනකවත් විවාදයක් කරන්න කියන ඉල්ලා සිටින්නේ මගේ වචන කිපේ අවසන්.
ආචාර්ය හසත් සිල්ලා මත උතන මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
විනාඩි කීයද?
මිනිත්තු 4යි.
ඇහුණා.
මිනිත්තු 4යි.
මිනිත්තු 4යි.
ඔබතුමාගේ මිනිත්තු ඒ 4 තමයි තමා දුන්නේ.
නෑ මට 10ක් තිබ්බනේ.
නෑ. ලේකනේ නමක් නෑ.
නෑ. ලේකනේ නම දුන්නානේ. ලේකනේ give me about 10-15-12 minutes.
මෙතුමාට අවශ්‍ය වෙලාද මේ අපි
බලා ගන්න. එතකොට කීයද වෙලාව දෙන්නේ ඔතුමට?
එතකොට 8:04 12යි.
හොඳයි.
හරි. බොහොමද. මේ බන්දුල ඇමතුමා කියපු කතාව මම අහගෙන හිටියා එළියේ කම්පියුටර් එකේ වැඩ කරන ගම. එතුමාට පිළිතුරු කිහිපයක් දෙන්න ඕනේ. මූලිකවම එතුමා කරපු විග්‍රහයේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කාලයක් තිස්සේ වෙච්ච දෙයක ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපි මේ ප්‍රශ්නෙට මැදි වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ එකපාරටම ඇති වුණේ අපිට මේක බේරගන්න තිබුණා. හැබැයි ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හදිස්සියෙම බදු කපලා දැම්මා. ලැබුණේ 109ක් විතර 2015 ආණ්ඩුව ගන්නකොට රවි කණ්ණානායක ඇමතුමාත් ඊට පස්සේ මංගල සමරවිර ඇමතුමාත් උත්සාහ කළා 111කට 12කට විතර ගෙනාවා. නමුත් නැවතත් 108ට විතර කඩාගෙන වැස්නා. ඒකත් එක්ක තමයි කොවිඩ් අර්බුදයක් තිබුණා. මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් ගත්තේ නැහැ. ප්‍රතිපත්තිමය ඒ ගත්ත තීරණය මත රට බංකොලොත්භාවයට වැටුණා. ඒත් එක්කම අර පොහොර තහනම නිසා විශාල ලෙස සමාජයට කෘෂිකර්මයට ජීවිතය ගණනාවකට රැකියා නැති වෙලා මහ විශාල බැබද්දයකට අපි ගියා. හරි. දැන් එතුමා කියපු කාරණාවලින් අපි යන්න ඕනේ ඉස්සරහට යන්න මොකද්ද කළ යුත්තේ කියලා. එතුමා කියනවා ජාත්‍යන්තර මූලාරමුදලත් එක්ක අපි යම් කිසි ප්‍රතිපත්තියකට ඇවිල්ලා ඉන්නවා, එකඟතාවයට ඇවිල්ලා ඉන්නවා, ඒකෙන් නූලක්වත් වෙනස් වෙන්න බෑ කියලා. අපි එතන නෑ. අපි පිළිගන්නවා ජාත්‍යන්තර මූලාරමුදලේ සහය අවශ්‍යයි කියලා. මේ පාර්ලිමේන්තුවේ ඔබතුමයි මායි ගැටුණා 2020 පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ ගරුක් නියෝජ්‍ය කතානායකතුමා මම නැගිටලා කිව්වා, ඔය ප්‍රශ්නේ ගොඩින් බේරගන්න රට බංකොලොත් වෙන්න දෙන්න එපා, රුපියල කඩා වැටෙන්න දෙන්න එපා, උද්දමනේ 100ට 500ට යන්න දෙන්න එපා, ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක මේක බේරගන්න දෙයියන්ගේ නාමෙට කියලා මං කටේ ලේ රහ වෙනකන් කිව්වා. ඔබලා මට හිනහ වුණා. ඔබලා හිනහ වුණා. නැහැ කියන්න එපා. ඔබයි මමයි විවාදයකට ගියා හිරු නාලිකාවේ. අපි දෙන්න තනියම පැය දෙකමාරක් තිස්සේ ඔබ කිව්වා නෑ අවශ්‍ය නැහැ කියලා. හරි, අමතක කරන්න එපා. ඒ නිසා කිසි කෙනෙක්ට පුළුවන් නම් කියන්න අපි මේ කතාව කිව්වේ නෑ කියලා මං අභියෝග කරනවා. එහෙම කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නෑ. මොකද අපි එදත් ජනතාවට බොරු කිව්වේ නෑ, අදත් ජනතාවට බොරු කියන්න සූදානම් නෑ. ඔබලා පස්සේ තීරණය ගත්තා. ඒක හරි. අපි වැරදි කියන්නේ නෑ. අවුරුදු දෙකක් පමා වුණා. පොඩ්ඩක් ඉන්න ප්ලීස්, මම ඩිස්ටර්බ් කරේ නෑනේ. පොඩ්ඩක් ඉන්න ප්ලීස්, බන්දුල ලෙට් මී ස්පීක්. මට විනාඩි 12 ඉන්නේ, ඔබතුමාට විනාඩි 30ක් තිබ්බා. හරි, එතකොට අපි එදා කියපු දෙයම තමයි අද කියන්නේ. හරි, එතකොට මෙතන ගැටලුව වෙලා තියෙන්නේ අපි මේ රාමුව ඇතුලේ ඔවුන් කියන දේම කරන්න ඕනද? නැහැ, මේ වෙලාවේ කරන්න ඕනේ නැහැ. අපිට මේකට අපි ඒ පැත්තට ඒ දිශාවට ගමන් කරනවා. හැබැයි මේ IMF එක රාමුව ඔවුන් කියන දේම අපි පිළිගන්න අවශ්‍ය නැහැ. අපි පීටර් මියුසර්ගේ මූණට කිව්වා, මට වතුර ගාත පීටර් මියුසර්ගේ මූණටම කිව්වා මේකේ ගැටලු කිහිපයක් තියෙනවා. මං කියන්නේ ද මූලිකම ගැටලුව තමයි ඔබතුමා කිව්වා ලංකාවේ ප්‍රශ්නේ විදේශ ණය අර්බුදයක්. අපිට ඩොලර් ඕනේ, අතනින් ඩොලර් එන්න ඕනේ, මෙතනින් ඩොලර් එන්න ඕනේ, ADB එකෙන් ඩොලර් එන්න ඕනේ. අපි පිළිගන්නවා. හරි, අපි පෞද්ගලික අංශයේ බැංකුවක ඉහළ නිලධාරියෙක් හැටියට වැඩ කරපු පුද්ගලෙ, ජාත්‍යන්තර ආයතනවල ලෝකේ රටවල් 15ක 16ක වැඩ කරපු පුද්ගලෙ, ව්‍යවසායකයෙක් හැටියට බැංකුවත් එක්ක වැඩ කරපු පුද්ගලෙ, විශ්වවිද්‍යාලවල මේ සම්බන්ධයෙන් ඔබතුමා දන්නව උගන්වපු පුද්ගලෙ. ඉතින් එහෙම පුද්ගලයෙක් හැටියට තමයි මම මේ කතාව කියන්නේ. අත්දැකීමක් එක්ක කියන්නේ. මේක මම Google එකෙන් බලලා කියන දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලාම අපි ජාත්‍යන්තරය සමග ණය ප්‍රති සම්බන්ධයෙන් කතා කරේ මගේ පළවෙනි රැකියාව 1993 DFCC එකේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා සහ භාණ්ඩකාරික හැටියට. ලෝක බැංකුවත් එක්ක සම්බන්ධ වුණේ එදා. ඉතින් ඒ නිසා අපි දන්නවා මොකද කරන්න කියලා. ලෝකේ කොහෙටද යන්නේ? මහපොළොවේ මොකද්ද සාකච්ඡා වෙන්නේ? ඇයි අපිට ක්ලිෆට් චාන්ස් අවශ්‍ය? ඇයි අපිට ලසාඩ් අවශ්‍ය? ඒ පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. හැබැයි මෙතන තියෙන්නේ අපි එවුන් කියන පදයටම නටන්න ඕනේ නැහැ. දැන් ඩොලර් අවශ්‍යතාවය නම් ගරු ඇමතිතුමා හොඳටම දන්නවා මටත් වඩා. අපිට මේ ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක එකඟතාවයේදී අපි දිවිගන්වලා නැහැ ඩොලර් ආදායම් උපය ගන්නා මාර්ගවලට. ඒක තමයි මේ IMF agreement එකේ තියෙන ලොකුම ගැටලුව. අපි ඒක මුලින්ම කිව්වා. ඔවුන් කියන්නේ රටේ ආර්ථික වර්ධනය කියන්නේ ආර්ථික වර්ධනය 10%ද 5%ද 10%ද ආර්ථික වර්ධනය. ඒක එහෙම නෙමෙයි. දැන් හිටපු ජනාධිපතිතුමා මෙතනින් ගියා. ඔහුගේ කාලයේදී තමයි රට වැඩිපුරම ආර්ථික වර්ධනය ලැබී අවුරුදු දෙකක් 2011 2012 අන්තිමට මොකද වුනේ? 2013 වෙනකොට මේක 3%මාරට කඩාගෙන වැටුණා. 2014 වෙනකොට ණය ගෙවා ගන්න බැරි අර්බුදයක් ආවා. 2015 වෙනකොට ආණ්ඩුව වෙනස් වුණා. 2020 වෙනකොට රට කඩාගෙන වැටුණා. ඇයි ඒ? එතුමාගේ ආසනේ හදපු සංවර්ධන ව්‍යාපෘති වලින් ඩොලර් ආදායමක් ලැබුණේ නැහැ. මේක ලොකු වෙනසක් තියෙනවා. In English is called tradables and non-tradables. ඒ කියන්නේ රටේ පාවිච්චි කරන දේවල්, රටේ විකුණන දේවල් නිෂ්පාදනය කරන එක තමයි non-tradable කියන්නේ. Tradable කියන්නේ ලෝකෙට විකුණන දේවල්, ලෝකෙට නිෂ්පාදනය කරන දේවල්, ලෝකෙට අවශ්‍ය දේවල්. එතකොට මේ ඔබලා agree වෙත්ත මේ IMF document එකේ මේ වෙනස කරලා නැහැ. මේ වෙනස අපි කරනවා. ඒක තමයි අපි IMF එකත් එක්ක කරන ලොකුම වෙනස. ඒක පීටර් මියුසර්ට වරනම් ආර් ඒකේ ජෝජේවා ක්‍රිස්ටලිනාට කවුද මට මතක නැහැ යාගේ මේ 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 මැනේජින් ඩිරෙක්ටර්ගේ නම. හරි කියන්න. අපි විවෘතව ඉදිරිපත් කරනවා. අපි හැංගි හොරා කතා කරන්නේ නැහැ. අපි තැන් තැන් වල ගිහිලා වෙන වෙන දේවල් කියන්නේ නැහැ. අපේ මතය මේකයි කියලා අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා දිනවා. ඔබතුමා කිව්වා. ඉතින් ඒ නිසා අපි IMF එකට බය නැහැ. අපි IMF එකත් එක්ක මූණට මූණ කතා කරනවා. වෙන විපක්ෂවල කට්ටිය වාගේ නෙවෙයි අපේ නායකයා කෙලින්ම IMF එකේ ප්‍රධානියාගේ මූණටම මේක කියලා දිනවා. ඒක තමයි මූලික වෙනස්කම. හරි ඒ මූලික වෙනස්කම කරන්න කොහමද? අපි අපනයන කරුවන්ගේ ආදායමකට 130 බද්ධ ගහන්නේ නැහැ. ඔන්න කෙලිම කිව්වා. අපි විදේශ අපනයන කරන කට්ටියගේ බද්ධ අඩු කරනවා. ඔන්න කෙලිම කිව්වා. අද වෙනකොට සේවාවල් අපනයනය කරනවා නම් බද්ධ 0.0යි. හැබැයි භාණ්ඩ අපනයනය කරනවා නම් බද්ධ 130යි. අපි ඒක වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම හරහා අපි ආයෝජන විදේශයන්ට අවශ්‍ය ජාත්‍යන්තරයට අවශ්‍ය ලංකාවට සහ එහා වෙළඳපොළ තරණය කරන්න අපේ ජාතික ව්‍යවසායකයන්ට අවස්ථාවක් ලබා දෙනවා. අන්න වෙනස. ඕකයි වෙනස. ඒ කියන්නේ සේවා සහ භාණ්ඩ සමහරු කියනවා නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. ඒක තමයි අපි මුල ඉඳන්ම එදා ඉඳන්ම කිව්වේ. හැබැයි අපේ නිෂ්පාදන ආර්ථිකයේ තියෙන වෙනස තමයි ගරු නියෝජ කතානායකතුමනි, ඒ ජාත්‍යන්තර නිෂ්පාදන ජාලවලට අපි එකතු වෙනවා. සමහරු කතා කරනවා ටෙලිෆෝන් හදන එක ගැන, සමහරු කතා කරනවා නොයෙකුත් භාණ්ඩ සංකීර්ණ භාණ්ඩ හදන එක ගැන. අද සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ රටවල් සමූහයක් එකතු වෙලා. iPhone එක නිෂ්පාදනය කරන්නේ රටවල් 43ක. අපිට එහෙමනම් මේ රටවටේට තියෙන තාප්ප කනලා ලෝකෙට පාලම් බැඳලා ඒවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මම අහගෙනයි එදා පුද්ගලයෙක් කියනවා, මම කිව්වලු ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයත් එක්ක ලංකාව සම්බන්ධ වෙන්න ඕනේ කියලා. මොන 2:50 දේශපාලන කතාද මේවා? ගරු නියෝජ කතානායකතුමනි, ඔබතුමාට මම කියනවා ඊළඟ අවුරුදු 2 වෙනකොට ලෝකයේ Apple ටෙලිෆෝන් නිෂ්පාදනයෙන් 25% කරන තමිල්නාඩු ප්‍රාන්තේ, තමිල්නාඩු ප්‍රාන්තේ, ආන්ද්‍රා ප්‍රාන්තේ, කර්ණාටක ප්‍රාන්තේ, කේරළ ප්‍රාන්තේ, තෙලංගානා ප්‍රාන්තේ, මේ ප්‍රාන්ත පහ ගත්තම ලෝකයේ වැඩිපුරම දියුණු වෙන කලාපයේ බවට මේක පරිවර්තනය වෙනවා. අපි මොඩියෝ වෙන්න ඕනේ මේ ප්‍රාන්තයත් සමග, මේ ප්‍රාන්ත පහත් සමග. ඒ නිෂ්පාදන ජාලවලට අපි එකතු වෙන්නේ නැතුව හිටියොත් ඒ නිසා ඒක නිකන් චීප් පොලිටික්ස් කරන්න එපා. චීප් පොලිටික්ස් කරන්න එපා. අපි අහගෙන සමහරු කියනවා ඉන්දියාවත් සමග මේ ඒ බැඳීමට විරුද්ධයි. අපි කියන්නේ නෑ එහෙම. අපි කල්පනා කරලා බලලා ගාන හදලා තියෙනවා. අපේ ආණ්ඩුවේ ඊළඟට පත් වෙන ගරු නියෝජ කතානායකතුමනි, අපේ ඉලක්කය තමයි ඊළඟ දශකයේදී අවුරුද්දකට 10%කට මේ රටේ ආර්ථිකය වර්ධනය කරන්න. ඔන්න ඕක තමයි අපේ වැඩේ. 10 years of 10% growth. දැන් කවුරු හරි අහන්න පුළුවන්, හර්ෂා මේක කරන්න පුළුවන්ද? පුළුවන්ද? එදාම මොන්ටෙක්සිං අලුවාලියා 1993 91 ඉන්දියාවේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ප්‍රධානියා. ඔහු පොතක් ලියලා තියෙනවා බැක් ස්ටේජ් කියලා. කියවලා නැත්තම් පාර්ලිමේන්තුවේ 225 දෙනාට මේ පොත අරගෙන දෙන්න කියවන්න කියලා. කොහොමද ආර්ථික ප්‍රතිසංස්කරණ කරලා ඉන්දියාව සීග්‍රෙන් දියුණු වෙන්න පටන් ගත්තේ? කොහොමද දරිද්‍රතාවය මිලියන 750ක් ගොඩ ගත්තේ? කොහොමද ලෝකේ මේ ආර්ථික වශයෙන් ශක්තිමත්ම රටබවට උන් පරිවර්තනය වෙන්න කියන සියලු කතා තියෙනවා. ඉතින් කවුරු හරි කියනවා නම් අපිට මේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැහැ කියලා, අපි එතන නැහැ. මේ ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි එක ලොකු වෙනසක් තියෙනවා. ඒ තමයි ඔබතුමාලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාත් එක්ක. අපි එතුමාත් එක්ක හිටියා. අපි ඉන්නේ සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිතුමාත් එක්ක අද. මම කියනද වෙනස? වෙනස තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කොයි වෙලාවෙත් අපිට කියන්නේ හර්ෂා, ඒරාන්, කබිර් ඕගොල්ලෝ මේ ආර්ථිකය ගැන හදනකොට හිතනකොට පොඩි මිනිහා ගැන හිතන්න, යටින් හිතන්න, පල්ලෙහායින් හිතන්න, ගෘහස්ථය ගැන හිතන්න. එහෙම තමයි ඇත්ත වශයෙන්ම දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිමේ වෙනසක් කරනවා නම් ඒ මිනිස්සු ගැන හිතන්න දෙයනේ උඩින් හිතන්න එපා. ඉතින් ඒකයි වෙනස. ඔබලා ඉන්නේ එක අන්තවාදයක, නව ලිබරල් අන්තවාදේ. අපේ අතන ඉන්න සහෝදරයෝ ඉන්නේ වෙන අන්තවාදයක, සමාජවාදී අන්තවාදේ. අපි විතරයි ඉන්නේ සමාජ වෙළඳපොළක. අපි විතරයි ඉන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඒ දේශපාලනික අයිඩියොලොජි එක. එතනයි වෙනස. එතකොට අපි ප්‍රතිසංස්කරණ කරනවා. ඒවා අතාරින්නේ නැහැ. ඒවා නවත්තන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රතිසංස්කරණ කරනකොට සාමාන්‍ය ජනතාවට, ගෙදර ඉන්න අම්මට තාත්තට දරුවෝ දෙන්නට ඒක දරා ගන්න පුළුවන් වෙන විදිහට ඒ ප්‍රතිසංස්කරණ අපි වෙනස් කරනවා. ඒවා සමාජය පිළිගන්න පුළුවන් වෙනකොට සමාජ සාධාරණත්වයක් තියෙන විදිහට තමයි අපි ඒ ප්‍රතිසංස්කරණ කරන්නේ. මම අවසන් කරනවා, මට විනාඩියක් දෙන්න. මෙතුමා කිව්වා ඩොලර් බිලියන 12ක් මේ ගිය ආණ්ඩුව ණය ගත්තා කියලා. ඒක හරි. ඒක හරි. ඒක වැරදි නැහැ. හැබැයි ඒකට හේතුව මොකක්ද කියලා බලන්න. වෙරිටේ රිසර්ච් ආයතනය කළා තියෙනවා ස්වාධීන පරීක්ෂණයක්. ඒකේ තියෙන්නේ මොකද්ද? 89.9% අපි කියමු 90% කියලා. ඒ අරගත්ත ණය වලින් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2014 ඒ ඔහුගේ දුරකාලයේ අවසන් වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න කියලා
අවසන් කරන මන්තෝ.
ඒ කාලේ ණය වල පොලිය ගෙවන්න කියලා. ඔබතුමාලට තියෙනවනේ මහ බැංකුව, ඊළඟට තියෙනවනේ ට්‍රෙෂරිය. මේ ඔක්කොටම කියන්නකෝ, ඒක වැරදි නම් ડોක්ටර් නිශාන් ඩිමල්ට ලියුමක් ලියලා කියන්න කියලා. මේක වැරදි කියලා. අවුරුදු දෙකක් නෙමෙයි අවුරුදු තුනක් වෙනවනේ මේක පබ්ලිෂ් කරලා. හරි, ඉතින් අපි අත්ත කතා කරමු. පොලිය ගෙවන්න ඔබතුමා කිව්වනේ, පොලිය ගෙවන්න. හැබැයි මම අවසන් කරනවා. හැබැයි ඉස්සරහට යනකොට ඔබතුමාලා මේ එකඟ වෙන්න යන ණය ප්‍රතිඋපගත කිරීම වැරදි. ඒකෙන් කරන්න යන්නේ ඇත්ත කතා කරන්න ඔබතුමා එක ගැන කිව්වේ නැහැ. මේ දීලා තියෙන ඒප්‍රිල් ප්‍රොපෝසල් එකට අනුව බොන්ඩ් හෝල්ඩර්ස්ලා ඔවුන්ගේ හෙයා කට් එක 107ට බහිනවා. 107යි. 107යි. හෙයා කට් එක ලැබෙන්නේ අද නෙමෙයි, 2028 පළවෙනි කාර්තුවේ. ඒක මනින්නේ 2027 ඉඳලා 2024 වෙනකන් දළදේශීය නිෂ්පාදනය. ඕගොල්ලොන්ගේ ඒ විචල්්‍ය වැරදි. GDP එක ඩොලර් වලින් මනලා මේක කරන්න බෑ.
අවසන් කරන්න.
හරි, ඒ නිසා ඔය ඔක අස්සම් කරන්න එපා. ඔක අස්සම් කරනවා නම් අර ඉදිරිපත් කරලා තියෙන විකල්පයත් එක්ක අස්සම් කරන්න, ඩුවල් ටෙස්ට් එක දාලා. එහෙම නැතුව ඩුවල් ටෙස්ට් එක නැතුව මැක්‍රොලින් GDP එක විතරක් ඔවුන්ට අවශ්‍ය විදිහට අස්සම් කරොත් වෙන්නේ EPF එකට කන පැලෙන්න ගහපු ආණ්ඩුව ඕගොල්ලෝ වරිණසට 107ක හෙයා කට් එකක් දෙන්න යනවා. 150ක් දෙනවයි කියලා 107ට. අපි නැවත නැවතත් කියනවා ඕකට නම් එකඟ වෙන්න එපා, ඕකට නම් එකඟ වෙන්න එපා. ඕකට එකඟ වුණොත් එන්නේ බා. ඔබලා කරන්නේ මහා පාවාදීම, මහා පාවාදීම. ඒ පාවාදීම කරන්න එපා කියලා අපි දැඩිවම ඔබට කියා සිටිනවා. ඔබලා දන්නේ නැත්නම් මේක කරන්න අපෙන් එන්න, අපි කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. කොහොමද මේ විචල්ය වෙනස් කරන්නේ?
කොහොමද
හෙයා කට් එක අවම වශයෙන් ඔබලා පොරොන්දු වෙච්ච 130ට ගේන්න කියලා? බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. විවාහාර විවේකයේ සඳහා පසරු එක දක්වා සභාවේ කටයුතු තාවකාලිකව අත්හැරියි.